හද හැදින හැටිත් අපිට කීපයක් කියන්න තියෙනවා නේද? අපි ඒ ටික මෙයා කරද්දි ඔතන වෙලාව හරිය. එහෙමනොත් අභ්‍යාස ඉතිරි කරලා ඉස්සරහට අර ව්‍යාකරණ කාරණාව කතා කරලා නවත්තුමු. මිශ්‍ර සංදි ගැන පොඩි විස්තරයක් කියලා බලමු. වෙලාව ඒ කලින් කියපු රීති වලට වඩා වෙනස්වට මේ ටික හැදෙන්නේ. ඒකට තව ඉදා කියපු දහහක් ගැටලු කීපයකට උත්තරයක් දෙන්න තියෙනවා. ඊපස්සේ මම පොතක් අරගෙනම ආව ගැටලු ලියා ගන්න. අපි කතා වුණානේ නිබ්බත්ත්වා උපජ්ජිත්වා කියන පද දෙක ගැන නේද? මේ දෙකම එක විදිහට යෙදෙනවා. දෙකේම අර්ථ එක රටාවෙ යෙදිලා තියෙනවා. එතකොට ඒක සමාන වචනයක් යොදන්න පුළුවන් කියලා අපි තියාගන්න. ඒතර නිබ්බත්ත්වා කිව්වොත් එතන අර්ථය වෙනස් නේ. නිබ්බත්ති කිව්වොත් එකක්, නිබ්බත්තේති කිව්වොත් අර්ථය වෙනවා. ඒකට උපදවයි කියන එක. නිබ්බත්ති කියන්නේ උපදී. නිබ්බත්තේති කිව්වොත් උපදවයි. ඥානං නිබ්බත්ත්වා. පංච අභිඥායෝ නිබ්බත්ත්වා. ඒ තැන් වල ධාන උපදවා, පංච අභිඥා උපදවා කියන අර්ථය. ඉපදෙයි කියන අර්ථය නෙවෙයි. නිබ්බත් රාභව අහපු ප්‍රශ්නය සාදු පුරිස කියන එක ගැන නේද? සප්පුරිස කියන එක වචනේ ගැන කියද්දී ඒක සප්පුරිස පදයේ නිරුක්තිය කියන්නේ සන්තෝ පුරිසෝ සප්පුරිසෝ කියලා. සාදු පුරිස කියලා වෙනම වචනයක් දීලා තියෙනවා. එතන අර්ථය කියලා තියෙන්නේ සුපෝරිසෝති සාදු පුරිසෝ පඤ්ඤවා කියලා. එතකොට එතනත් යහපත් පුරුෂයෙක් නුවණැති කෙනෙක් කියන වගේ අර්ථය. මේ සප්පුරිස කියන වචනේ නිරුක්තිය දීලා තියෙන්නේ සන්තෝ පුරිසෝ. ඒ තිරින් අර්ථය යහපත් පුරුෂයා කියන එක. නිබ්බත්ත්වා සහ නිබ්බත්ත්වා ක්‍රියාපද දෙක නිබ්බත්ති නිබ්බත්තේති. ඒක දැනගත්තම හරි. නිබ්බත්ති කියන්නේ උපදී, නිබ්බත්තේති කියන්නේ උපදවයි. අර මරති මාරේති කියලා යෙදෙන්නේ නේද? මරති කියන්නේ මැරෙයි, මාරේති කියන්නේ මරයි. ඒ වගේ. ତොට අපහු අර පග්ගරති කියන වචනේ ප උපසර්ගය එකතු වුණ ඝර ධාතුවෙන් හැදෙන්නේ. ତොට ඝරති කියන එකෙත් වෙන අර්ථයක් තියෙනවා. යෙදුණු තැනක් නම් මට හොයන්න බැරි වුණා. ඒක පොඩ්ඩක් ඊමීට දැන් බලන්න පස්සේ ගර ධාතුවක් ගර සේචනම් ඒක වෙන අහිතට එතන ගෘහය කියන අර්ථයෙන් ගර බෝධි ගරය මෙතන කියන්නේ ගර කියලා කියන්නේ තෙත්වීම ඒ වගේම තෙමීම් වැගිරීම අර්ථය තමයි ගර ධාතුවේ ඒකෙන් හැදෙන ක්‍රියාපදය තමයි ගරති ඒක මුලට ප උපසර්ගය ඇවිලා ප ඝරති පග්ඝරති වෙනවා. හරි නේද? අපහැදිලි නෑ. දැන් නිදිමතද? මහන්සි. හරි. අපි එහෙමනම් ඉස්සරහට යමුනේ. තව කටි අඩු. හරි. අපි එයිනේ නේද? මේ වෙලදී අපි පටන් ගන්න කරගෙන යමු. හරි. තත්‍ර
තිතෝ කියන්නේ
දැන්. තත්‍ර?
නරතිතෝ.
ඔව්. තත්‍ර තිතෝ. එහි සිටියේ.
තියෝ
කියන්නේ තයන්නටද පිටිතලේ ගහලා මේ මුල් මේවා ටික අපිට පොඩ්ඩක් බලාගෙන යන්න තියෙනවා නේද? අපි ඒකත් මුල් සූත්‍ර කීපේ පද හැදුණු විදිහ කතා කළේ නෑ නේ. මුල් එකේ වචනයක් කියන්න බලන්න. අපි ඒක හදමු එතකොට. කෝකද හොඳ? ඔව්. පළවෙනි එකේ වග්ගන්තං වා සූත්‍රයේ
ඈ? තන්තාන.
තන්තාන. හරි.
ඒක ඇලපිල්ලක් තියෙන නිසා
අමාරු.
නෑ. ඇලපිල්ලත් එක්කම ගන්නවා.
මෙහෙම ලියන් පුරු දෙන්න එපා ආස්මලයි. මම කීතියෙන් දුවේ. හරි නේද? ලේසි. ඒක නෙවෙයි ගැටලුව නේද? මේකේ ගැටලුවක් නෑ. ඒක ලේසි. ඒක නෙවෙයි. වග්ගන්තං වා වග්ගී. ඒක පැහැදිලි. ඊළඟ එකේ මොකද්ද?
බින්දුවට තමයි එතකොට වෙනකාරය.
ඔව්. නිග්‍රහිත සංදිනේ බින්දුවට තමයි ආදේශය හෝ මොකක් හෝ වෙනස වෙන්නේ. ඉතින් මූර්ධජ හරණ යන්න නැතුව වෙන එකක් හොතෙන් එන්න බැරිද? මූර්ධජ හරණ යන්න මොතෙන් එන්න ඕනද? ඒ මූර්ධජ හරණ යන්න ආවේ. කොහොමද අපි ඒක මූර්ධජ හරණ යන්න ඉන්නේ කියලා හොයාගන්නේ? පිටිපස්සේ තියෙන්නේ ට වර්ගී අකුරක්නේ. එතකොට එහෙනම් ට වර්ගී අන්තිම අකුර තමයි බිංදුව වෙනකොට එන්නේ.
ඒක විතර රූපේ ආපු විදිහට ණය කරන් විත් කියලා දාන්න ඕනේ නැද්ද?
ඕන නැහැ. මොකද ඔතන හල්න යන හිමමනි තියෙන්නේ. ස්වරයකට එකතු වීමක් වෙන්නේ. ණය පරං යුත්තේ සූත්‍රය ඔතෙන් දිදෙන්නේ. එහෙනම් දැන් ඊට පිටිපස්සෙන් තියෙන්නේ ව්‍යංජනයක්නේ. ස්වරයක් එක්ක එකතු වෙන්නේ නැහෙනේ. හරි නේද? ඊළඟ එක එහෙමනම් කෝකද? හොඳ. තඤ්ඤේවද? අපි ඒක ලිව්වද නැද්ද? ප්‍රබෝධානන්ද ඇස් මගෝකද හොඳ ඒවන් හි ඒක එච්චර අමාරු නෑ බින්දුවට ඥයන් ටිකක් අමාරු තියෙන්නේ ඕ පච්චත්තං ඒව හරි
එහෙමත්
පුළුවන් ඉගෙන මෙතන ඥාන දෙයක් ගත්තා නම් ඉතලෙති එතකොට වඩා පැහැදිලි
වෙන්නේ
ඥායන්නක් දැන් අතර මේ සූත්‍රයෙන් ඉන්නේ ඤකාරයක් විතරනේ මේ සූත්‍රයේදී
කරන්නේ
ඒ ද්විත්වය මට මතක විදිහට නම් වෙන්නේ මේ සූත්‍රයෙන් නෙවෙයි මේ සූත්‍රයෙන් නෙවෙයි ඒක පරද්විභව සූත්‍රය
සාමාන්‍යයෙන්ම පරද්විභව ඒක කියන්නේ ව්‍යංජන සංගීතනේ
ඔව්
ව්‍යංජනයක්
පරවතින කොට මේ දෙක කියන්නේ. ඇයි ඔකට දැන්? මම තව
පොඩ්ඩක් බලලම කියන්නම්. සූත්‍රය. ඒක තමයි මාතෘකාව. ඔව්. මේකට
පොඩ්ඩක් එක බලලා කියන්න තවට. ඒ හිඤ්ඤම් පරදේ භාවටාන පොඩ්ඩක් ඒක දැන්ට ඉඩක් තියාගන්න මම ඒක හරියටම බලලා කියන්නම්. ඇතැම් තැනක මේ සූත්‍රයෙන්වත් වෙනවා. මේක තව පොඩ්ඩක් බලන්න. මෙතන
සන්නස පච්චත්තං ඒව පච්චත්ත මේව විදිහට
එහෙමත් හඳින්න පුළුවන්. පච්චත්ත මේව කියලත් ඉතින් මට පොඩි මතකයක්ත් තියෙනවා එහෙම හදින්න පුළුවන් කියලා. එතකොට දැන් මේ හැදෙන්න පුළුවන් තව ක්‍රමයක් විතරයි. එතකොට විකල්ප පද තව ගොඩක් හැදෙන්න පුළුවන්. සංයෝගෝද අපි ඒක හැදුවා නේද? නැද්ද? බල ලියාගෙන තියෙද බලන්න. සංයෝගෝ කියන එක අපි හැදුවද? ලියන්න දුන්නා. මේක අර මේ ව්‍යංජන සංදි වල තියෙන මේක පොඩ්ඩක් හදාගන්න 21 පිටුවේ ditto yanam ekvyanjane දෙකක් කීමයි පොඩ්ඩක් ඉන්න දැන් නෙමෙයි ඔක 21 නෙමෙයි 23 සංයුක්ත ව්‍යංජනයක් පරවූ කල් කියලා තියෙනවනේ. ඒක ව්‍යංජනයක් පරවූ කල් කියලා තියා. එතන ඒක කපන්න ඕන නැහැ. උඩින් ලියාගන්න ව්‍යංජනයක් පර කල්හිද මෙසේ යෙදේ කියලා. එතන ඇත්තරම මූලික පොත්වල කියන්නේ බැඳි අකුරක කතාවක් කියන්නේ නැහැ. මොකක් හෝ ව්‍යංජනයක් පිටිපස්සෙන් තියෙනවා නම් රස්වේ වෙනවා කියලායි කියන්නේ. සංයුක්ත කියලා අයින් වුණත් හරි. කියන ව්‍යංජනයක් පර වූ කල් කියන එකයි අර්ථය. ලියාගත්තද? ඒ තැන් වල නම් ඇතම් තැනක දෙවිදියේම පද නිවැරදිව තියෙනවා. දැන් කොහමද අපටිච්ඡන්න අපටිච්ඡන්න නේද? ඒක දෙකම හරි දෙවිදියේම පද තියෙනවා. මේක එන්නෙම පරදවිභව සූත්‍රයෙන් තමයි. මේ ditthaye වෙන්න ඕන පරදවිභව සූත්‍රයෙන්. මොකද ස්වරේකට පිටිපස්සෙන් තියෙන ව්‍යංජනයක් නේ. දැන් මේ හල් ඤකාරයේට කලින් ස්වරයක් තියෙනවනේ. තකාරස්ත ආකාරයේ තියෙනවා. ඒ නිසා මේ සූත්‍රෙම තමයි ගන්න දෙයක. පැහැදිලිද කතාව?
දැන් මෙතන හල් ඤකාරය ආවම ඊට පස්සේ දැන් තියෙන්නේ තකාරය තකාරය ඊට පස්සේ හල් ඤකාරය.
ද කියන දෙන අයන්නක් තියෙනවනේ. එහෙමයි තියෙන්නේ. එතන සූත්‍රයෙන් කියවෙන්නේ ස්වරයකට පිටිපසින් තියෙන ව්‍යංජනය ditto වෙනවා කියන එකක්. පිටිපසින් ස්වරයක් තියෙන ඕන කියන කතාවක් කියන්නේ.
ව්‍යංජනයක්
සූත්‍රය කියව ගන්න. 21 පිටුව. ස්වරයා කෙරෙන් පර වූ ව්‍යංජනය. ස්වරයකට පිටුපසින් ව්‍යංජනයක් තියෙනවා නම් ditth වෙනවා කියලා නේ කියන්නේ. නෑ නෑ පිටිපස්සෙන් ව්‍යංජනයක් කොහොමද තියෙන්නේ නේ ව්‍යංජන දෙක. එහෙම නොද බැඳි අකුරක් නේ පිටිපස්සෙන් තියෙන්න ඕන. කියව ගන්න ඕ 21 පිටු ඉක්මන. පැහැදිලිද කතාව? ඒක මේකේ රීතිය තමයි ද්විත්ව වෙන තැනට කලින් ස්වරයක් තියෙන්න ඕන කියන එක. ද්විත්ව වෙන අකුරට කලින් ස්වරයක් තියෙන්න ඕන කියන එක. පිටිපස්සෙන් ව්‍යංජනයක කතාවක්. එතකොට ව්‍යංජනම දෙකක් තියෙන්න ඕනේ ළඟ ළඟ.
අපිට
හිතේ මේ සංගීතය එහා පැත්තේ ඔය යන්න දිහට තන තිබුණා තිබුණා නෑ. එහෙමම කතාවක් කියන්නේ රීතියේදී
කියන්නේ එහෙම කතාවක් නේ. හරි නේද? නෑ කියන්නේ
ස්වරයන් කෙරෙහි පරව කියලානේ. ස්වරයකට පිටිපස්සෙන් තියෙන ව්‍යංජනයක් දිත්ත වෙන්න පුළුවන් කියන එකයි කියන්නේ. එහෙමම නැහැ. මේ පද දෙකක් කියන එක සමහර තැනක පද ඇතුලේ සංදි වෙනවා. ඒකනේ මම කිව්වේ. දැන් පදයක් හැදෙන තැන් වල සංදි වීම වෙනවා. අභ්‍යන්තර සංදි කියලා තියෙනවා. ඒකෙදිත් මේ රීති තමයි මේ රීති ටිකම අයියේ දෙන්නේ. සංයෝග කියන එක නේද? ඒකද හොඳ විසංයෝගෝ කියලා හදමුද නේද?
ආනන්තරිකං
ඒ වචනේ දිග වුණාට ඉතින් ඒ දැන් අමාරු නෑ දෙකම එකයි. ඔව්
සංයෝගෝ
කියන්නේ ඒකේ හේතුව දැන් මෙතන පිටිපස්සේ යං ආහු කියන එකත් ආපහු සංදි වෙලා තියෙනවා. යමාහු කියලා එක සංදි පදේ දීලා තියෙනවා. ආනන්තරිකං යං ආහු කියන එකයි එන්න ඕන සම්පූර්ණ විසන්දිය. ආනන්තරිකං යං ආහු ඒ කියන්නේ යං ආනන්තරිකං ආහු කියන එකයි පද වෙන් කරලා පිළිවෙලට ගලපලා ගත්තා. ඔව් යම් ආනන්තරික සමාධියක් ආහු වදාළ සේක්ද ඒක තමයි. ඊට පස්සේ පද පොඩ්ඩක් එහි මෙහි වෙලා නේද ආනන්තරිකං යං ආහු උනේ. ඒක මහදම දෙන්න. ත්‍රිවිධ ඉතින් ඒ අනුසාරින් කුටි ඉදි හදාගන්න.
යෝ කියන්නේ එන අර අල් යයන්නට දෙක පස්සේ ඒ දැන් දැන් දෙක
යකාරයේ විතරයි ඉන්නේ. සංයෝගෝ කියන එක හොඳද?
නෑ අර අනික සංයෝග
අර කතරෙන් දිනවන්නේ නෑ අරකේ
කෙලුමදී යන්න ගහුවනම් මේක මේ අමුතු වෙලා තියෙන ඕකාරී ප්‍රශ්න. ඒ යෝ කියන්නේ දෝත්‍රේ ඇතුලේ නැහැ සංකේතන මේ වගේ තැනක අපි මේ දෙක ලං කරලා ලියා ගන්නවා. තේරුණාද? ලේසියෙන්. පැහැදිලි වෙන මෙතෙන් යන කන්නේ නේද? මේ දෙන්නටම එකවර ඤකාරයක් එන්නේ. මේක ඉතින් මෙතෙන් වෙනවා. ඔක්කොම ලියන්න ඕන නැහැ.
අර බිංදුවට ඥායන්න එක තුනේ එක ගන්න නේ.
ඈ
බිංදුවට
බිංදුවට ඥාකාරය තියෙන්නේ
ආ දෙකටම නේ.
මේක
බින්දුවයි යකාරයයි දෙකටමනේ ඤකාරයෙන්. ඒ නිසානේ සයේච කිව්වේ නේද? යකාරයත් සමග කියන එකයි සූත්‍රයේ තේරුම. නෑ නෑ ඉස්සරහ පදේම කියන එක නෙවෙයි. ව්‍යංජනයක තියෙන අකුර අයින් කරනවා කියන එක. කොහෙ හෝ තියෙන ව්‍යංජනයක අකුර නේ පුබ්බං අධෝටි දැන් කියන්නේ పూర్වයේ තියෙන ව්‍යංජනය පසු ඒ බැඳිලා තියෙන මේක කියන එකයි තමයි. අවසරයි සමි
අර දැන් නිබ්බේහිතයයි අල්ලේ යකාරයයි දෙකම වෙනුවට යකාරයක් කාර්යය කරනවා. ඔව්. ඒක පෙන්වන්නේ කොහොමද
වෙනවද? ආ. විකලෙවුව මෙතන යකාරයක් මේ ගහද්දි බින්දුවටත් එකම ගහනවා.
එහෙම පෙන්වන්නේ
මොකද ඔක වරහණක් දැම්ම සමහරට නැත්තම් අර ආගමයක් කියලා මෙයා වෙන්න
පුරදන්නේ වෙන කාරේ ඇරෙන්න බින්දු අර
බින්දුවත් එක්කම දෙකම ඔක ඉතින්
දෙකම තුනම
ඔක ඉතින් ඇත්තටම අපිට නම් විශේෂ මොකුත් ඒක ගැන කිව්වේ නැහැ. ඉතින් ඒක ඉතින් අපි අලුතෙන් ඉතින් එහෙමනම් මේ වගේ මොකක් හෝ දාගන්න ඕ නේද? මේ දෙකම දෙකටම අර ආදේශි උනේ කියලා නේද? සම්පූර්ණ වරහණක් දැම්මොත් ඉතින් ඊට පස්සේ ඉතින් මේ ආගමියක්ද කියලා හිම නැතුව මේ වගේ එකක්වත් දාගන්න ඕන නේද? එහෙම හොඳයි.
එහෙම ඕන වෙන්නේ නැහන?
ඈ?
එහෙම ඕන වෙන්නේ
නැහැ. ඉතින් ඕක ටිකක් අපහැදිලි නා. එහෙම නැත්තම් ඉතින් ගැටලුවක් නැහැ. ඒ දෙකටමනේ හල්ඤකාරය ආවේ ඒකයි. අර දෙකේම එකතුවට නැහැ.
අපහැදිලි වැඩිකමට දුකවද මට ගැටලුවක්.
එතෙන් බින්දුවටයි හල් යකාරයටයි දෙකටමනේ හල් යකාරය ඉන්නේ. ඒ දෙකේතම ආදේශයක් වෙනවා හල් යකාරය. ඒක පෙන්වන්නද? හරිනේ. තිවරණ දානේ කොහොඳයි අර අපි ගණිත ක්‍රමයේදීත් එහෙමනේ නේද? ඔය එක වරහණකින් එක කාණ්ඩයක් වෙන් කරනවානේ. නේද? ඊට පස්සේ මේක තමයි මේ තැන තියෙන්නේ. මේ හරණයක් හරි තමයි මේ තියෙන්නේ.
ඈ
ඒකත් එක්කම හරණයක් හරි වුණා නම් දැන් එකතු කිරීමත් ඇතුළේ තියෙන්නේ. නේද? එකතු කිරීම නම් එක්කම තමයි අර හරණයක් හරි වෙලා තියෙන්නේ. ඒක නැති වෙන්න හේතුව දැන් මෙහා පැත්තේ එක කොටසකුයි යහ පැත්තේ කොටසකුයි දෙකමනේ එකතුනේ. ඒකයි හේතුව. මේ ඤකාරය අයිති සංකේන පදේටද යෝගෝ කියන පදේටද කියලා අහුවොත් එහෙම කියන්නේ දෙකේම කැලි දෙකක් එකතු වෙලා තමයි ඤකාරය හැදිලා තියෙන්නේ නේද? ඒ නිසා ඉතින් එකතු කිරීමක් දාන එක හොඳ නෑ ඉතින්. නැත්තම් ඤකාරිය මැදට දාන්න වෙන්නේ නේද? එකතු කිරීම දාන්න වෙන්නේ. හරි. ගැටලුයිද ඒක?
දෙක සූත්‍රය අර ඉස්සර කතාවෙන් තියෙනවා බිංදුව එකාරය සංගම ඤකාරය.
ඒ නිසා ඉතින් දෙකටම ওই විදිහට දාන්න ඕන. ඔය ඉතින් දැන් මොල් එක එක්කෙනා දෙන්නෙක් උනා කියපුවාම ඉතින් මොල් එක්කෙනා නැහෙනි. තේරුණාද? එයාම තමයි දෙන්නෙක් උනේ. දැන් අපි කියනවා පාන් ගෙඩියක් දෙකට කඩන්න කියනවා. නේද? ඉතින් කොහේ අර මුල් පාන් ගෙඩිය කියලා වුණා. ඒක තමයි මේ තියෙන්නේ දෙන්නෙක් වෙලා කියලා නේද? එහෙමනේ කියන්නේ. නේද? ආය අර මුල් එක හොය එව්වොත් එමු. නේද? පැහැදිලිනේ කතාව නේද? හා. එයාම තමයි අර දෙන්නෙක් වෙලා ඉන්නේ. අනිත් එක ඕන නැහැ නේද එහෙනම්? මොකද ඒකෙත් ওই කතාවම තමයි මේ ආනන්තරි කඤ්ඤමාහු කියන තැන. ඒ බිඳුවට සහ පිටිපස්සේ යමාහු කියන තැන තියෙන හල් යකාරේට ඤකාර දෙකක් යනවා. හරි නේද? ඒකත් ඕනද? හරි ඊළඟ එක. ඒතං අවෝච ආවෝච නෙවෙයික අවෝච වෙන්න ඕනේ. ඒක හදාගන්න මුද්‍රණ දෝෂයක්. අවෝච වදාලසේක කියන එකනේ. ඒ තද වෝච.
ඒ රස්ස කරලා මම දැන් මහද.
ඒකනේ විරස්ස කරලා කොහොමද තියෙන්න ඕන දේශනාවේ එහෙම කොහොම වචනයක් නැහැ නේ ආවෝච කියලා. වච ධාතුව. වච ධාතුවයි. ඒතන් අවෝච කියන එකද? මේ කියන්නේ දැන් මෙතන මේ සූත්‍රයේ හැටියට ව්‍යංජන දෙකක් ආදේශ වෙන්න පුළුවන් නේ. නිග්ගහිතේ වෙනුවට එක්කහල් මකාරයක් එන්න පුළුවන්. එහෙම නැත්නම් හල් දකාරයක් එන්න පුළුවන්. ඒ හල් දකාරය එන්නේ නිශ්චිත තැන් ටිකකද විතරයි. හැම තැනම වෙන්නේ නැහැ. මකාරය වෙන තැන්වලත් වෙන්න පුළුවන්. හැබැයි දකාරය එන්නේ ඒ තන් යම් මෙන්න මේ පදවල තියෙන මේ බිඳුවට විතරයි. පැහැදිලිද? මේ පද තුනත් එක්ක විතරයි යෙදෙන්නේ.
දැන් මේ ස්වරයක් පරකල්ලි බිඳුවට කියන්නේ මෙහා පැත්තේ තියද්දී
ස්වරයක් පිටිපසින් තියද්දී.
තියෙන්නේ.
ඔව්. මෙතන. දැන් මේකෙන් පස්සේ ස්වරේකුත් පිටිපසින් තියෙන්න ඕන. ඔහොම.
ඒ
ඔය මේ පැරණි කියපු ක්‍රමයක් වෙන්නේ නැති ඉතින්. මම කො ගොඩාක් ඔය පැරණි පොත්වලත් තියෙන ඔය විදියට. තේ දැනග අපි අර්ථ දැනගන්න ඕනේ ඒවා. ස්වරයක් පරකල්හි. ඊට වඩා ඉතින් ස්වරයක් පිටුපසින් නැති විටක කිව්වනම් පැහැදිලි නේද? ඉතින් දැනට ඉතින් මතක තියාගන්න මේ නිග්ගහීතයින් පසුව ස්වරයක් තියෙනවා නම් නේද? ස්වරයක් තියෙනවා නම් මෙන්න මේ ඒ අවස්ථාවක මේ බිඳුව වෙනුවට මකාරයක් හරි මකාර කිවට ඒතකොට හල් ලකුරු එන්න ඕන. හල් මකාරයක් හෝ හල් දකාරයක් ඉන්න පුළුවන්. හැබැයි මේ හල් දකාරය එන්නේ ඒ තං ශබ්දයෙන් පරව හෝ තං ශබ්දයෙන් පරව හෝ පිටපස පරව කියලා කියනවා නේද? ඉතින් තං ශබ්දයට හරි යං කියන මේ ශබ්දයට හරි පිටිපස්සෙන් ස්වරයක් තියෙන වෙලාවක විතරයි. එහෙම නැතුව මෙතන තව එන්න පුළුවන් වචන තියෙනන්නේ කින් කින් ඔයගගේ තව ඉතින් ගොඩක් අහං හරි අහං ඔයගගේ මොනවා මොන හරි මේ මෙතන තිබුණා කියමුකෝ. ඒ තැන්වල දකාරය එන්නේ නැහැ. මකාරය එන්න පුළුවන් ඒ තැනක. පැහැදිලිද?
මකාරය විතරමයි.
මකාරය විතරම නෙවෙයි, ඉතින් කලින් කියපු සංදිත් මේකට සම්බන්ධ වෙනවනේ. බිඳුවක් තිබුණා, තව එක එක ඒවා වෙන්න පුළුවන්නේ. දැන් කලින් කිවි නේද? ඒවත් වෙන්න පුළුවන්. ඊට අමතරව මේකත් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් බලන්නකෝ. දැන් ඒවං කියලා පදයක් තියෙනවනේ. ඒවං ඒව. ඒව දේව කියලා හැදින්නේ නැහැ පදයක්. ඇයි දයන්නේ ඉන්නේ නැහැ? මොකද ඒක අර මේ තුනෙන් එකක් නොවේ මුලින් තියෙන එක. ඒවං කියන එක. එතන හැබැයි මයන් ඉන්න පුළුවන්. ඒ නිසා ඒව මේව කියලා පදේ හැදෙන්නේ. පැහැදිලිද? හදන්න ඕන දෙකක්. ඕක එදා ඔව්.
ඒකේ විදිහට ගත්තොත් දැන් යමහන් කියලා වචනක් තියෙනවා
නේද? ඔව්.
ඒක කොහොමද?
ඉතින් මයන් නැවිලා.
ඔව්.
යන් අහං. ආ ඒ ඒ කතාව දැන් මේකෙදි මේ කියන්නේ මෙතනදි දයන්න විතරයි ඉන්නේ කියලා නෙවෙයි. මේකෙදි දයන්නත් ඉන්න පුළුවන් මයන්නත් ඉන්න පුළුවන්.
දයන් එනවා නම් ඉන්නේ මේ
තුනේ. මේ තුනේ විතරයි. ඒක දීලත් ඇති මං හිතන්නේ නැද්ද? උදාහරණම් දීලා නැහැ. ඔව්. ඒ තැනක මේ මේ සීමා වීම වෙන්නේ දයන්නට විතරයි. මකාරයට එහෙමනම් කියන්න ඕනනේ මේ තුන හැර අනිත් ඒවා එහෙම නැහැ. මකාරයට ඕන එකක් යන්නේ නැහැ. එහෙම කියලා නැහැ. හරි. දකාරයට මේ තුන විතරයි. මකාරයට මේ තුන හැර ඉතිරි ඒවා නෙවෙයි. මකාරයට ඕන එකක්. එතන සීමාවක් නැහැ. අල් මකාරේන එක ගැන සීමාවක් නැහැ.
අපේ සිංහල පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
ඇතැම් තැනකදී මකාරයේ කියනවා මිසක් ඉතිරි තැන්වලදී මකාරයේ නෙවෙයි. පැහැදිලි නේද? සෙසු තැන්වල මකාරයේ නෙවෙයි. හරින්නේ නේද? කෙරෙන් පරවූ බිඳුවට පමණිකි. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දැන් ඒ තැන්වල දකාරයේ විතරමයි මකාරයේ නැහැ. එහෙම කතාවක් නැහැ. ඒ තැන්වල
මේ
විදිහට තිබ්බත් ඇතැම් තැනකදී විතරයි කියලා තියෙනවා. ඔව් ඔව්
හැම තැනම එකම වෙනව
නෙවෙයි. ඒ කියන්නේ මොකද දෙකම උනත් ඇතැම් තැනකදී විතරයි. ඇතැම් තැන කියන්නේ එහෙම සන්ධි නොවි පද දෙක තියෙන්නත් පුළුවන්. එහෙම තැනුත් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සන්ධි වෙන්න ඕන කියලා කතාවක් නැහැ. සන්ධි නොවි මේ අපි කතා කරපු පදම සන්ධි නොවි තියෙන්නත් පුළුවන්.
සන්ධි
උනොත් ඉතින් විවිධ ක්‍රමවලට සන්ධි වෙන්න පුළුවන්. මේ සූත්‍රය විතරක් නෙවෙයි. වින සූත්‍රත් දෙන්න පුළුවන්.
මියඟ රැස්තර තවත්
අහන්න. අපිට ඒවා ඉස්සරහට අහු වෙනවා. එතකොට මේ කතා කරන් යද්දි ඒකේ පද හදන්න ඕනද? ඒක ලේසියි. අතර මේ හල් අකුර එකතු කරන් විතරයි තියෙන බිඳුව වෙනවට. හල් අකුර එකතු කළා පිටිපස්සේ තියෙන ස්වරයට එකතු කළා. ඔව්. ඒ තමයි දැන් මේ කිව්වේ.
ඒක හදලා බලන්න.
ඒක විශේෂ වෙනම හදන්න අපි හදමුකෝ එකක් නේ. ඒ තන් ඒ යමහං කියන තැන නම් යම් අහං කියන එක ඒක යදහං කියලා එන්නේ නැහැ. එතනක යමහං කියලාම ගමන එන්නේ. එතන යදහං කියලා මට හුරු නම් නැහැ.
හරිනේ. දැන් මෙතන මතක තියාගන්න තියෙන්නේ මේ තන් කියන શબ્දයද දැන් මේ කියපු තුනෙන් එකක්නේ. ඒ තැනක දයන්න ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද? හැබැයි මේක විකල්පයක්. ඒ නිසා මේ ඇතැම් විටක මේකෙන් වලකින්නේ නැහැ හල් මකාරයත් ඕනනම් එන්න පුළුවන්. දැන් මදාසාරින් සූත්‍රය ඉස්සෙල්ලා හොඳට කියව ගන්නම්. සූත්‍රයේ තේරුම ස්වරයක් පිටුපස්සෙන් තියෙනවා නම් මුලින් බිඳුවකුත් තියෙනවා නම් මේ බිඳුවට එක්කෝ හල් දකාරයක් එන්න පුළුවන්. එහෙම නැත්නම් හල් මකාරයක් එන්න පුළුවන්. හැබැයි හල් දකාරය එන්නේ මේ තැන් තුනේ විතරයි. හල් මකාරය මේ තැන් තුනෙත් එන්න පුළුවන්, වෙන තැන්වලත් එන්න පුළුවන්. තමේව වෙන්න පුළුවන්. තමේව කියලා පදයක් තියෙනවා. ඒකයි මම මේ හැදුවේ. තමේව කියලත් ඕකටම පදයක් තියෙනවා. ආයක දීලා තියෙනවා නේ. හරි. කියන කාරණාව ටිකක් හොඳට ඔළුවට දාගත්තම එතකොට මේක අපි මේ සූත්‍රයෙන් අපිට ඕක කොහොම චුට්ටක් වෙනස් කරලා නේද විකල්පය විදියට වonnan ඉඳ තියෙන මේ පැත්තෙන්ම හදා ගන්නත් පුළුවන්. තමේ මේකමයි සූත්‍රය. ඒ විදියට තන් ඒව හරිනේ. අපිට මේ විකල්ප උදාහරණ දෙක. තන් ඒනම්. ඒ තන් කියන අර්ථයේ ඒනම් කියන්නේ ඒ ඒ මේ කියලා සිංහලෙන් කියන්නේ. ඔහුට අපි ඒ ඊයෙදෙන් තැන් වල බලන්න ඕන කොහොමද මේ කියන්නේ. ඒක ඒත මේව කියලා නම් මට හුරු නැහැ. ඒත දේව පච්චයන් කරිත්වා ඒතං ඒව කියන එක ඒත දේව කියලා තමයි ඊයෙදිලා මේ වචන. බුද්ධ දේශනාවේ තියෙන විදිහට නේ ගන්න.
මේව කරගෙන යන්නේ.
හ්ම්.
මේ ඒත් දේව පත්‍ය.
ඔව්.
මේව පත්‍ය කොට දෙන්න.
ඔව්. ඒතං ඒව. අනඤ්ඤං පාචිත්‍යං කියලා තියෙන. ඒත දේව පත්‍යං කරිත්වා අනඤ්ඤං පාචිත්‍යං. ඒ කියන්නේ ඒ අරමුණින් කළොත් පචිති.
මේව
ගන්න. තියෙන්නේ අර වෙහෙස කිරීම. තව කෙනෙක්ට දැන දැන සංඝාදිශේෂයකින් චෝදනා කරනවා. එහෙම නැත්නම් අන්න ඒ වගේ තැන්වල අපහසුවක් කිරීම අදහසින්. අමූල කියන සංඝාදිශේෂේන අනුත්ංශී.
ඒතම් අහං අඤ්ඤ තමෝ
වේ. ඒතම් අහං. ඒතම් අහං. ඔව් මයන්නක් ඉන්න පුළුවන්. කොහොමද ඉදිර තියෙන විදියම සම්පූර්ණ වාක්‍යයක් කිව්වොත් අපිට හොයා ගන්න පුළුවන් මොකද්ද කියලා. හරියට තහවුරු කියන්න ඕන. හරි. දැන් ඊට පස්සේ ඉතින් උදාහරණ තම තමන් ඉතින් හිමි ඊට හොයා ගන්න දැන් දන්නවනේ නේද? මේ ටික අපි කතා කරලා ඉන් පස්සේ ඊට පස්සේ ඒක ඉතින් හිමීට බලාගෙන යන්න ගැටලුවක් අහ වුණොත් අරගෙන එන්න. මේ එහෙම මොන ටිකක් සංදී හොයා ගන්න අමාරු. ඊ වගේ තැන් තිබුණොත් අරන් එන්න. හරි. ඊට පස්සේ ඊළඟ ඒ ටික දුන්නා නේද? අන්තිම තුන දුන්නා මං ඉතින්. තාසං අහ.
අන්තිම වේදනා.
කර ඉවසීමුත් අපි සමහර ඒවා ඉතින් හුරු කරන්න ඕන. හරි නේද ඒ ටික එහෙනම්. වෙන ගැටලු තියෙනවද තව?
වෙන ගැටලු තියෙන මේ පිළිබඳව.
මේ සම්බන්ධ නැහැ. හරි. එවනම් අපි
ටිකක් කරමු නේද?
මොකේද? මේ
පහක් මේ
පන්ති ලෝකම් වලවසන්. ඒක ඕනේ කියලා තමයි කට්ටිය කියන්නේ එදා ලියපු නිසා. එදා පදණන් හැදුවා නේද? තහසං අහං කියන එක බිඳුවට ඉතින් ඇත්තරම එතන වෙන්නේ නිග්‍රහිත ලෝපේ වෙනවා. එතකොට තාස අහං කියලානේ තියෙන්නේ. බිඳුව ලොප්පෙන්නේ මේ සූත්‍රයෙන්. ඊට පස්සේ පරස්වර දීර්ඝයක් වෙනවා. කොහොමද? පූර්වස්වර ලෝපය සරාසරි ලෝපං සූත්‍රයෙන්. ඊට පස්සේ අයන්න දීර්ඝ වෙනවා දීගං සූත්‍රයෙන්. ඒක මම හිතන්නේ මේ දීලා තියෙන ලිවනේ. ඊට පස්සේ ඊළඟ එකත් ඉතින් ඒ ටික හැදුවා නේද? කිං ඉදානි ඒ වගේ ඒවා. කිං ඉදානි කියන එකේ පිටපසෙන් තියෙන යන් ලොප් වෙනවා. පරෝවා සරෝනි සූත්‍රයේ තේරුම පරෝ සරෝ පරව තියෙන ස්වරය වා විකල්පයෙන් ලොප් වෙනවා කියන එක. පරෝවා සරෝ කියන එක තේරුම එහෙම. පිටපසෙන් තියෙන ස්වරයත් ඇතැම් විටක ලොප් වෙනවා කියන එකයි තේරුම. එතකොට කිං ඉදානි යන්න ලොප් වෙනවා. ඊට පස්සේ පිටිපස්සෙන් තියෙන දයන්නක්. එහෙමනම් දයන්න තියෙන වර්ගය ත වර්ගය. ඒ නිසා ඒකේ අන්තය හලනා යන්නක් වෙනවා. කින්දානි කියලා පදේ හැදේ. ඊළඟ එක ඉතින් ලේසි. ඒකේ බිඳුව කළුතින් එන එකනේ.
ආදරණ
දෙවෙනි පාරව සරේ ලොක්තලන්ද නතර වෙන්නේ නැද්ද සූත්‍රෙත් නතර වෙනවා. ඒ දැන් දෙවෙනි චක්කංව කියන්නේ
වයන්න
වර්ගයක් නෙවෙයිනේ. පැහැදිලි නේද? හා ඊට පස්සේ ත්වංසි කියන තැන. ත්වංසි අයන ලොප් වුණා. ඊට පස්සේ තියෙන්නේ සයන්නනි. ඒ නිසා ආදේශයක් වෙන්නේ නැහැ. ත්වංසි. හරි නේද? හා. එහෙනම් අපි මිශ්‍ර සංදි. ඒ ටිකත් අපි ඉක්මනට කතා කරන් යමු. ඒ ටික කතා කළොත් අර අපිට අර කලින් මේක කතා ගන්න ලොමදි ගෙත්තන්නේ නේද?
සම්දානේ කතා කරමු.
කට්ටියගේ වැඩි දිනාගේ කැමැත්ත කොහොමද දන්නේ?
ඒක දැනගත්තොත් ඒ මාක් කියලා අල්ලගත්තාම ආයි පාස්
කරනවා. කොහොමද? ඕන එක. හැමෝගේම ඉතින් අදහස ඔබ කරන්න වෙන්නේ නැහැ නේද? හරි. අපි එහෙනම් දෙකම කරන්න බලමු. හරි. අපි එහෙනම් ඉස්සරලා මේක කතා කරන් ගිහිල්ලා ඊට පස්සේ අරගෙනත් කියන්න.
මොකක්ද
ලක්කා කරන්නේ ඉන්නේ? මේ සිංහල පාලි වාක්‍යයක කොටස් අපි දැන් අර විටින් විට ගන්නවනේ තනින් තනින්. මේකට මොන හරි රීති තියෙනවද? ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. හරි. මේකෙදි අසමාන ස්වරයා කෙරෙන් పూర్ව උ ඊ ඒ කියන මෙන්න මේ ස්වර ඇතැම් විටක හල් යකාරයක් වෙනවා. එතකොට ඒ වගේ තැනක ඒ හල් යකාරය කලින් තියෙන ව්‍යංජනයත් එක්ක විවිධ වෙනස්කම් වලට පත් වෙනවා කියලා
කියන්නේ.
32 පිටුව. එතකොට අපි උදාහරණයක් මේකේ අරගෙනම බලමු. මතක තියාගන්න තියෙන මේ හල් යකාරයක් වෙන්නේ යන්නක් ඊ යන්නක් හරි ඒ යන්නක් හරි තිබ්බොත්. එතකොට පිටිපස්සෙන් තියෙන ස්වරය අසමාන ස්වරයක් වෙන්නත් ඕන. පිටිපස්සෙන් උත් ස්වරයක් තියෙන්න ඕන, ඒක අසමාන වෙන්නත් ඕන. පැහැදිලිනේ? අසමාන කියන එක මතකයි නේද? ආ. අයන්නට අසමානේව ආ දෙක හැර ඉතිරි සියල්ලම අසමානයි. ඒ විදිහට මතක තියාගන්න. හරි. අපි සොත්ති අත්තු කියන එක අපි දීලා තියෙනවා. අපි වෙන එකක් හදමු නේද? ඊට පස්සේ අපි ඊට පස්සේ මතක තියාගන්න තියෙන්නේ මෙන්න මේ තේ අහං කියන එක අපි ඉස්සෙල්ලා හදමුකෝ. තේ අහං කෙටි එකක් නේ. තේ අහං උඩින් මහලුනේ. දැන් මේ සූත්‍රය අපි ගන්නවා. මොකද්ද මෙතන සූත්‍රය දීලා තියෙනවද?
නෑ
නෑ. හරි වැඩි. මොකද කරන්නේ? මේක බාලාවතාරයේදී නම් දීලා නැහැ. අනුපදිට්ඨාණං බුද්ධ යෝගතු කියලා සූත්‍රයකින් තමයි ඉන්නේ. ওই පද ඔක්කොම ටික.
මේ ඔක්කොම ටික.
ඔව්. ඒ කියන්නේ යට කියන රීති ඔක්කොම ටික එකම සූත්‍රයෙන් හැදෙනවා.
ආ. පාඨණිකනේ.
ඔබොජ්ජංග ඔක්කොම ටික හැදෙන්නේ එකම සූත්‍රයකින්. හැබැයි මේකේ නම් මේ මෙතන කියාගෙන යද්දි තව සූත්‍රයක් තියෙනවා. ඉවන්නෝ යන් නවා කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයෙන් උත් සමහර පද හැදෙනවා. ඒ නිසා අපි දැනට එහෙම කියන්න ගියොත් ඒ සූත්‍රණුව කියන්න ගියොත් මොකද ඉවර්ණය ඊ දෙකට හල් යකාරය එන කතාව කියන්නේ ඉවන්නෝ යන් නවා සූත්‍රේ. එතකොට මේ බොජ්ජංග වගේ ඇතැම් පද හැදෙනවා කියන්නේ අර කලින් කියපු සූත්‍රේ. අනුපදිට්ඨාන බුද්ධ යෝගතු. ඒක නිසා දැනට අපි මේ සූත්‍රයන් නොලිය මේ වැඩේ කරමු. මොකද මේ සූත්‍ර දෙකකින් කෙරෙන නිසා. අපි මේ සූත්‍ර ගැන විස්තරය අපි එතනදී පස්සේ කතා කරමු. ඒ වගේ පොතක් බලන් යන කාලෙක බලන් දුනොත් නේද? ඔව් දැනට මොකක්ද ඉතින් කරන්නේ? ඔව් අනුපදිට්ඨාණං කියලා එක අපි ලියාගමුකෝ දැන්. අනුපදිට්ඨාණං බුද්ධ යෝගය. මන් ලියන්නම් යන්න. මේ තැනක අර හල් ආකාරයට වෙනසක් උනේ නැහැ.
කෙලින්ම.
ඔව්. ඒ හල් ආකාරය කෙලින්ම අර ආයන් දෙක තුන. එතකොට අල් ආයන්ට ආයන් එක තුනහම ඊටත් මුලින් හල් අකුරක් තියෙනවා මම කිව්වා. මේකේ හල් අකුර මකලා යන්සෙ දාලා දීර්ඝ කරන්න පුළුවන් කියලා කිව්වා මතකද නේ? දැන් හල් කයන් එකතු කිරීම හල් යයන් එකතු කිරීම ඒ කියලා තිබ්බොත් කොහොමද ඔක ලියන්නේ? මේක ලියන්නේ කොම්බුව මුලට දානවා ඒ යන්න වෙනුවට කයන්න මේ හල් අක නැති කරලා ලියනවා යන්සි. පැහැදිලි නේ? කේ 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 මේකයි මේ දෙක එකතු කරලා කියන්නේ. අර
හා කේ කේ
කොම්බුවක්ද? ඇයි මේ කොම්බුවක් වෙනවා? ඉතින් ඒ යන්න ලියද්දි. ඒ යන්න ලියද්දි කොම්බුවක් දාන්න එපා. ඒක මේ යන්ත්‍රෙට මුලින් නෙවෙයි
දාන්නේ.
වැඩි ඒක යන්ත්‍ර උච්චාරණය වෙන්නේ නැහැ අපි කියන්නේ. කේ කේ මේක කිව්වොත් එරදී. ඒකට මේ නැති වුණාම කොහොමද ලියන්නේ?
නෑ. අතන කේ
ත්‍යාහං
ත්‍යාහං
ඒක නම්
ත්‍යාහං
ඒක නම් ස්වාමීන් වහන්සේ අරක දාලා දීන්නේ උනාට යන්න නෑ කරන් එකට දාලා දීන්නේ මේ යා යන්න
වෙන්නේ ඉතින් මේ ඔක්කොටම එකට ඉන්න ඕනේ දැන් හරිද ආයන්න ඇත්තටම එකතු වෙන්නේ මේකටනේ. ලියන විදියේ වෙනස තියෙන්නේ. පැහැදිලිද? දැන් අල්ය ආයන්න එකතු වෙන්නේ මේ කයන්නට හිම නෙවෙයි ඒ යන්න එකතු වෙලා වෙන්නේ. එහෙම වුණොත් කේයිනේ. දැන් මෙහෙම ලියුවම මේ කය අල් කයන්නට ඒ යන්න එකතු කරලා ලියුවොත් එහෙම කේයි වෙන්නේ පාය. එකතු වෙන්නේ යයන්නටම තමයි ඒ යන්න. ලියන විදිය තමයි මේ වෙනස්
වෙන්නේ.
මේක ගැන වාද කීපයක් තියෙනවා නේද? බඳින්නේ නැහැ, බඳලා ලියන්න ඕනේ එහෙම සිංහලෙත් තියෙනවා රීති. මේ යන්සි ගැන. මේකද? කේ
කේ
කේ නෙවෙයි.
යේ කේ.
මේ දෙක එකතු කරලා ශබ්ද කරලා බලන්නකෝ. ඒ ශබ්දය තමයි මේ තියෙන්නේ.
සාමිනා කලින් දාලා තිබුණේ ඒක
හරිනේ. හරි තමයි. ඒකනේ තියෙන්නේ.
දැන් කොහොමෝ මේ දිගටම තමයි මේක එකතු වෙන්නේ. මේ ශබ්ද ලියද්දි ඒකට මේ දිගේ ලියන ක්‍රමය ඉතින් හදාගන්න ඒක. හරි, ඒකට වැඩි වෙලා ගන්න ඕනේ. ඒවා සිංහල භාෂාව සම්බන්ධ ප්‍රශ්න නේ. හරි, ඒවා හරිනා අවකයන් නැතිනේ මේ බැඳෙන්න ඕන කොට. ඒ කහල බලන්න ඕක දැන් වෙනම පිල්ලමක් කියලානේ කියන්නේ. හරි, අපි ඊට පස්සේ මේ හල් තකාරයයි හල් යකාරයයි තියෙන තැනක චකාර දෙකක් බවට පත් වෙනවා කියලා කියනවා. එත් අතරම තන බොහෝ විටෝක වෙන්නේ මට මතක නම් තිබුණේ තිකාරය තියෙන තැන්වල කෙලවරේ තියන්න කියලා තිබුණොත් එහෙම මම මතක තියාගත්තේ එහෙමයි. මම කෙටියෙන් මතක තියාගත්තේ මේ තියන්න තියෙන තැන් වෙච්ච වෙනවා කියලා. මම මතක තියාගත්තේ ඒක ලියාගන්න එපා. අපි මේ පදේ හැදෙන විදිය මේ පොතේ කියන විදියටත් කරගෙන යමු. ඊට පස්සේ තේරෙයි අන්තිමට වෙන්නේ මේක. දැන් ඔය ඉවන්නෝ යන් නමා සූත්‍රයෙන් වෙන්නේ ඕක. ඒකෙදි වෙන්නේ අන්තිමට බලද්දි මෙහෙම කතාවක් වෙන්නේ. යන්නක් තිබ්බොත් බොහෝ විට මේක වෙන්නේ. දැන් හල්තා යන්නත් එක්ක එකතු වුණා අහල්යා යන්න කියලා නේ කියන්නේ. ඒ හල්යා යන්න හැදුනේ කොහොමද? යන්නක් හෝ ඊයන්නක් තිබිලානේ හල්යා යන්න උනේ. එහෙමනම් මේ තියන්නක් හෝ තියන්න තියෙන්න එපායේ කියන කතාව පැහැදිලිද? නිදි මතේ ඔය මොකුත් මතක නැහැ. තේරෙන්නේ නැහැ නේද? ඉති ඒවම් මොකද තියෙන වචනයක් ගමු කොහෙන්ද? ඉති ඒවම් හරි.
ඉති කිව්වොත් යන්ති
ඉච්ච ඒවම් මේක දැනට මේ සූත්‍රේ නොලියන එක හොඳයි. මොකද
මේක ඇත්තටම වෙන්නේ අර සූත්‍රයෙන් යන්නට හරියක් හරි වෙන්නේ ඉවන්නෝ යන්නවා සූත්‍රයෙන්. ඒ නිසා මේ
කපන්නන්නේ
නැත්තම් වැරදි සූත්‍රය ලියාගත්ත වෙනවනේ.
උඩේක කපන්නන්නේ
කවුරු දුන්නේ
කියලා.
ඔව් දැන් අන්තිමට වෙලා තියෙන දේ බලන්නකෝ. අර තියන්නට හල් චයිනු දෙකක් නේ ඇවිල්ලා තියෙන්නේ මේ වෙලින් විලා
තියෙන්නේ.
ඒ නිසා ඉතින් මං කෙටියෙන් මතක තියාගත්තේ ඊට ඒක.
හල් චයිනු දෙක ගන්න නේද?
එහෙනම් මොකද්ද ඒක?
හල් චයන්නේ
ඔව් ඒ වුණාට අර කාපහුව එක දෙද්දි හල් වෙන්න ඕනේ නේ නැත්නම් ආයේ අයන්නත් තිබ්බොත් ඒක ආයෙ අයින් වෙලා නේ එකතු වෙන්න ඕනේ යන්නට. එහෙම මතක තියාගන්න. හල් චයින් දෙකක් කියලා මතක තියාගන්න. මතකයි
කියවගින්නේ
මෙසේ මේ ඔව් ඉති ඒවා යනුවෙන් මෙසේ යනුවෙන් මෙසේ
කේව මත්තං කතෝ
ඉච්ඡේව මච්ඡන්ත නමස්සනීය ඉති ඒවං අච්ඡන්ත නමස්සනීය මෙසේ යනුවෙන් මෙසේ අතිශයින් නමස්කාරයට සුදුසු. එහෙනම් වචන දෙක විතරක් අපිට අර්ථය කියන්න බෑ සම්පූර්ණ. මේ වුණාම තමයි අර්ථය
තේරෙන්නේ.
ඉති ඒවං යනුවෙන් මෙසේ යයි මෙසේ ඉති කියන්නේ යයි කියන අර්ථය. ඒක දාන්න එපා. සූත්‍රය දීලත් නැති නිසා. මේකේ මිශ්‍ර කරලා මේ දීලා තියෙන සූත්‍ර කීපයක්. අර බොජ්ජංගා කියන පද ඒවනම් හැදින්නේ අනුපදිට්ඨාන සූත්‍රයෙන්.
එතන කීයක් දෙවිලා
දෙක අතට. ඔව්. ආගයන් මෙයා අන්තිම තියෙන්නේ නැහැ බලන් ඉතින් ඒකෙ වෙන්නේ තර ආශයන් දෙකම තමයි. අැත්තරම වෙන්නේ ඒක චයන්න කර කෙලවරීම තියෙන එකට. ළඟම තියෙන එකනේ එකතු වෙන්නේ සොරයත් එක්ක. ඉතින් අනිත් එක හල්ව තියෙන නිසානේ බැඳෙන්නේ. හරි නේද? ඊළඟ එක. අල් දයන්නයි හල් යයන්නයි තිබුණොත් ජයනු දෙකක් වෙනවා. ඉතින් ඕකත් වෙන්නේ ඇත්තටම දියන්නක් හරි දියන්නක් හරි දේයන්නක් හරි තිබ්බොත් නේ ඕක වෙන්න පුළුවන්. කෙලවරි මෙහෙම තියවුණ තැනක ඒක මෙන්න මෙහෙම වෙනවා. අල් ජයනු දෙකක් වෙනවා. ඕක තමයි කෙටියෙන් මතක තියාගන්න තියෙන්නේ. ඔහොම කෙටියෙන් මතක තියාගන්න අර සූත්‍රය අර විදිහට හැදෙන විදිහ මතක තියාගන්න. දේ යන්නක් කියන තැන නම් මට ඒත් මතක නැහැ. ඔය බොහෝ තැනක වෙන්නේ ඊ දෙකට.
එතකොට මේක අල්පමහක් ප්‍රාණලා තියෙන්නේ.
කොහෙද?
බොජ්ජංගේ
නේ. බොජ්ජංගේ එක නෙවෙයි යෝ. ඊට උඩින් එක
කියන්නේ.
යජ්ජේවං නජ්ජා කියන්නේ. හදන් ඒක මෙයා කරන්න ඕනේ නෑ නේද? ඔව් මේ වගේමයි. ඒකේ වෙනස තියෙන්නේ මේ විදිහටම වෙන් කර ගන්නවා. මෙතෙන්ද අල්තයන්නයි මෙතන මේ වෙනස් හරි නේද? එතකොට ඊළඟ කේදි වෙන්නේ මෙහෙම එකකුයි වෙන්නේ අවසානට විලා බලද්දි. මේ ටිකෙන් එකක් තිබුණොත් මෙහෙම එකක් වෙනවා. පැහැදිලි නේ? අධි අබ අච්චගම බොජ්ජංග
අපි අතන අර සූත්‍රය ලියන්නේ සන්නේ.
ඔව් ඕන්නේ. යදි ඒව ඉඳින් මෙසි දෙකම එක වගේ.
මේක ගොඩේ සිංහල.
යන්නට හල් යකාරයක් වුණා. ඊට පස්සේ මහා පැත්තේ තියෙන්නේ මහ ප්‍රාණ හල් 10 යන නිසා අල්ප ප්‍රාණ ජයනු දෙකක් නෙවෙයි, අල්ප ප්‍රාණ ජයන්නයි මහ ප්‍රාණ ජයන්නයි බවට පත් වුණා. මේ අන්තිමට බලද්දි මේක තමයි වෙලා තියෙන්නේ. වෙන විදියකට වෙන්නේ නැහැ. දැන් මේ වගේ එකක් තිබ්බොත් විතරයි මේක වෙන්නේ කියලා මතක තියාගත්තම කෙටියෙන් ලේසි ඒතොට.
අසංසාරික තන මොළදි දුවේ කියන්නේ තීතේ කියන එකටද කියන්නට විතරෙන් සාන්නසි කි. තීතේ කියන එකටත් එතකොට ආයේ එන්නට වෙනවානේ. තීතේ
ඊළඟ එක බියන්නක් තියෙන තැන්වල මේකෙත් බොහෝ විට යන්න තමා මට නම් හුරු. දැන් මේ මෙතන රීතිය කියන නිසා මම මේ ඉතිරි දෙක දාන්නේ. බොහෝ විට මේ ඊ දෙක තමයි මේ
පරිදයක් කියලා යනවා. ආයෙත් සම්මතකින් දැන් ඉවත් පොතදා. මේ
අනිත් එක මම උඩින් කියන්නානේ. මේක මතක තියාගන්න, මෙන්න මේ මුල් පෙළ තමයි වැඩිපුර එළියට තියෙන්නේ. පයින් දෙක කමරට අන්තිම එක අපි ඒකදා. ඒක ඉතින් මේ දේ තමයි වෙන්නේ. තීකේ තේරටමයි. පියන්න තියෙන තැන. හා පි තියෙන තැන යන්නට හල් යකාරයක් කියනවා වගේ. ඊට පස්සේ අල්පයන්නයි හල් යන්නයි කියන දෙකටම හල් පයමු දෙකක් කියනවා. නේද? අපි ඒකදා අපේකදා. ඔව් අපි ඒකච්චේ අපේකච්චේ.
මේකේ අලපපයන විශේෂ
මේකේද?
ඔව්.
විශේෂයෙන් පැන නගී කියන අබ්බුග්ගච්ඡති පැන නගී කියන එකයි. උඩ නගිනවා.
කුරුල්ලා වගේ
ගිරණයක් තියෙනවා නේද? අර කීර්තිරාවයක් පැන නැංග කියනවා. ධම්මචක්ක සූත්‍රය. උස්ස පැන නැංග කියලා කියනවා. හරි නේද? අපි මේ වගේ දැන් සූත්‍ර ඉතින් මෙතන කතා කළ සූත්‍ර කීපයක් තියෙනවා. අපි ඒ ටික ඕන නම් මම ඊළඟ දවසේ කියන්නම් අවශ්‍ය නැහැ. අපි ඒ ටික පස්සේ කතා කරමු. ඇත්තටම මේකේ සූත්‍රය මේ ඉකාර දෙකට වීම අර සූත්‍රයෙන් ඉවන්නෝ යන් නම ඊට පස්සේ මේ ඒකාරයේ එන එක මම පොඩ්ඩක් ඒක සූත්‍රේ මතක් කරලා කියන්නම්. ඒකාරයේ මෙතන සූත්‍ර කීපයකින් මේ හදන්නේ. මේ ඊට පස්සේ මේ බොජ්ජංග ඒ වගේ පද හදන්නේ අනුපදිට්ඨාන සූත්‍රේ. ඒ සූත්‍ර කීපේ ඒ නිසා තමයි සූත්‍ර දෙන්නත් නැත්තේ මෙතන. මොකද කීපයක් එකට එකතු කරලා කියලා තියෙන්නේ. මුලින්ම කියපු රීතිය ඊ ඒ කියලා නෙදීලා තියෙන්නේ. එමනම් ඇති නේද? අවසානික අර හල් පයන්නයි හල් යන්නයි පයන දෙකක් වෙන එක ඉතින් තේරෙනව නේද? ඊට පස්සේ එහෙමනම් ඊළඟ දවසේ මේ දෙක බලන් එන්න ඕන. මේ අත්ව ශබ්දයයි රාජ ශබ්දයයි. මේකෙන් බලන්න එපා. වර්ණගිරි පොතකින් බලා ගන්න. විලාව මාදි දැන් ඒක බලන් යන්න. ඔහ් අත්තරාජ අද තේනාර කියන් බැරි වෙයි වගේ නේ. කෙටියෙන් කරුණු කීපයක් කියන්න ඊට පස්සේ බලාගෙන ඉන්න. තව ගැටලු තිබුණොත් ඒ ටික ඊළඟ දවසේ අපි කතා කරමු.
කෙටියෙන් කියන්නේ
පොඩ්ඩක් අද වෙලාවට ඉතුරු වෙන්නේ පොඩ්ඩක් තමයි
කියන්නේ. අනේ දිගට පොඩ්ඩක්
කියනවා. දැන් මතක තියාගන්න තියෙන්නේ මේ වගේ අවස්ථාවක ප්‍රධාන දෙයක් ආලපන පදයක් තිබුණොත් අපි මුලින් කියන ඕනේ. මේ වගේ රීති කීපයක් තියෙනවා. දැන් වාක්‍ය දිගට තියනවා කියලා හිතමුකෝ. ආලපන පදේ තියෙන්නේ මැද හරියේ. ඒ තැනක අපි ආලපන පදේ මුලට ගන්නවා. වාක්‍යකුත් ඉතින් ඔක ඇත්ත කතාව ඒක කරන්න වාක්‍යයක් ලියලා ඒක අනුව තමයි ඉතින් හිමිට කතා කරන් යන්න වෙන්නේ. ඉතින් ආලපන පදයක් හැම එකෙම නැහෙනේ. ආලපන පදයක් තියෙන එකක් වුණොත් ආලපන පදේ මුලට අරගෙන අපි අර්ථ කියන්න යන්න ඕනේ. තේරුණාද? තේනහි භික්කවේ ඒවං සික්කිතබ්බං. එතකොට ඒ වගේ තැනක භික්කවේ කියන්නේ ආලපන පදේ. ඒක අපි මුලට ගන්න. භික්කවේ මහණෙනි. තේනහි එසේ වීනම්. ඒවං සික්කිතබ්බං. මෙසේ හික්මිය යුතු. අන්න ඒ වගේ ආලපන පදයක් තිබුණොත් ඒක මුලට ගන්න ඕනේ. ඊට පස්සේ ආපහෝ භාව සප්තමී යෝගයක් තිබුණොත් ඒකත් අපි මුලදී කියන්නේ. භාව සප්තමී.
ආලපනයේ පස්සේ
යන්නේ නේද? නෑ, එහෙමම කියන්න බෑ. ඒක ගල්පලා අපි කියන්න ඕන. අපි දෙකම තියෙන එකක් බලමු.
මේක හැබැයි නීලෙම කතා කරන්න
ඕනේ. ඔව් ඒකයි. ඒ නිසා දැන් අපි තමුකෝ භගවති පරිනිබ්බුති. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කලහි. ඒ වගේ කොටසක් තිබුණොත් ඒක අපි මුලට ගන්න ඕන. සාමාන්‍යයෙන් අපි අර්ථ කියද්දි ඒක මුලින් කියන්නේ. භාව සප්තමී යෝගය. ඊළඟට අපි බලන්න ඕන වාක්‍යයේ කර්තෘ කවුද? වාක්‍යයේ කර්තෘ හොයාගෙන කර්තෘ පදේ සහ කර්තෘ විශේෂණ පද එකට කියන්න ඕන. කර්තෘ පදේ හොයාගන්න ඕන. කර්තෘ පදේ විශේෂණ පද තියෙනවා නම් ඒ විශේෂණ පද එකට ගලපලා එකට කියන්න ඕන. ඊට පස්සේ අපි වාක්‍යයේ කර්ම පදේ හොයාගෙන කර්ම විශේෂණ පද ගලපලා එකට කියන්න ඕන. කර්ම විශේෂණ පදයි කර්ම පදෙයි එකට ගලපලා එකට කියන්න ඕන. ඊට පස්සේ අනිත් විභක්ති වලත් ඒ විදිහට ඒ අදාළ විභක්ති වලට ගැලපෙන පද එකට ගලපලා කියන්න ඕන. ඒකත් මොකට මොකටද දැන් වෙන විභක්ති වලදෙන් සුදුසු තැන් වල යෙදෙනවානේ පංචමී පදයක් කියලා අපි හිතමුකෝ. ඒ පංචමී පදේට විශේෂණව තව තියෙනවා නම් ඒවත් එකට කරලා ගන්න ඕන. තව සප්තමී පදයක් තියෙනවා. එහෙමනොත් ඒකට විශේෂණ තියෙනම් ඒවත් එකට ගන්න ඕන. ඒ විදිහට සමසම විභක්ති වල ගැලපෙන පද එකට ගලපලා අරන් එක ළඟ කියන්න ඕන. ওই ටික තමයි විසිරිලා දැන් ඒ විසිරිලා තියෙන නිසා ඔය පැටලෙන්නේ. අපි ඉස්සරහට උදාහරණ කීපයක් අරගෙන එහෙම කතා කරමු. දැන් මෙහෙම කියවට බෑ. උදාහරණයක් මේ ලියලා ඊට පස්සේ හදාගෙන යන්න ඕන. එතකොට පැහැදිලි වෙයි. ඊට පස්සේ සිංහල අර්ථය පාලියට හරවද්දි නම් අර විදිහට ඉස්සරලා වාක්‍ය බෙදා ගන්න ඕන කොටස් වලට බෙදාගෙන ඊට පස්සේ ලියාගෙන යන්න. මේ සංදි කොටස ඉවරයිනේ. පාලි වාක්‍යයක කොටස් ගන්න විදියනේ. සිංහලෙක ඉතින් ඔච්චර ওই විදියට වෙන් කරලා මාරු කරලා දින්නේ නැහෙනේ. සිංහලෙක බොහෝ විට ඉතින් අර සිංහල රටාවටනේ දීලා තියෙන්නේ. පාලියකේ තමයි මේ කොටස ලං කරලා අපිට ගන්න තියෙන්නේ.
සරසන්දි
තව කොටස් කිහිපයක් තියෙනවා. ඔව් සරසන්දි විතර කොටස් තියෙනවා අතරුණෙව්ව. අතරුණු කියන්නේ මේකේ කියපු නැති ඒවා ගොඩක් තියෙනවා. ඉතින් තව තියෙනවා සූත්‍රය වගේ. අබ්බ අභිහට අබ්බාදේශ අධිහට අජ්ජාදේශ ඒ වගේවා තියෙනවා. ඒවා අපි පස්සේ කතා කරමු. ඉතින් මෙතෙන්ද දැන්ට ඇතිනේ. මේකේ අභ්‍යාස වලට ගැටලුවක් නැහැ. මේකේ තියෙන අභ්‍යාස ටික අපිට කරගෙන යන්න දෙනීම දැන් තියෙනවා. මතක තියාගන්න තියෙන්නේ භාෂා වතරණේ අතරම පොත් තුනම ඉවර කළත් සමහර ව්‍යාකරණ කාරණා හුවෙන්නේ නැහැ. කියන්නේ සමහර වැදගත්ම ව්‍යාකරණ කාරණාක් තියෙනවා අහුවෙන්නේ නැති. ඉතින් අර කාරක පාඩමී වගේ සමහර කොටසුත් අහුවෙන්නේ නැහැ. ඔක්කොම තුන්වෙනි පොතේ කියවෙන්නේ ටික ඒ ටිකත් ඔක්කොම අහුවෙන්නේ නැහැ. ඒ නිසා අර දැන් භාෂා අවතරණේ පළවෙනි පොතෙන් නම් ඇත්තටම යන්තම් එලියක් වැටෙනවා මේ භාෂාව ගැන. එතනින් එහාට මේ පොතක් කියවීමේ දැනීමෙන් ඉන්නේ නැහැ පළවෙනි පොත ඉවර කළාට. දෙවෙනි පොත ඉවර වෙද්දී යම් මට්ටමකට පොතක් කියවීමේ දැනීම එනවා. ඊට පස්සේ තුන්වෙනි පොත වගේත් කරගත්තොත් තව ටිකක් ඒක පැහැදිලි වෙනවා. ඒ වෙද්දී ඇත්තටම ගොඩක්ම හොඳ දැනීමක් තියෙනවා. අපි බලමු ඉතින් එතන ඉස්සරහට මේ තුන්වෙනි පොත හැබැයි මේ වගේ කරන අදහසක් නැහැ. ඒක ඇත්තටම අභ්‍යාස කියලා නේ. තුන්වෙනි පොතේ තියෙන්නේ උදාහරණ කියලා. ඉතින් උදාහරණ තමන්ට තනියෙන් බලන්න තියෙන්නේ නේද? ඔය මොකද නොකර ඉස්සල්ලාම එනං අර විචිත්තාස්ම කිව්වා වගේ නේද? බාලාවතාරින් පටන් ගත්තා නේද? රූප සිද්ධිය කරලා ඊට පස්සේ භාෂාවතේ මේ වගේ ඊට පස්සේ කරන්න දෙයක් නැහැ නේද? තනියෙන් බලන් යන්න වැරදී. ඉතින් ඇත්තටම එහෙම බුද්ධ දේශනාවේ දෙන්නේ නැහැ. ඒ වුණාට දැන් දේශනාවේදී ඒ රටාවටම නෙවෙයි එන්නේ. තේරුණාද? අපි හිතමුකෝ මහණෙනි එහෙමනම් මෙසේ හික්මෙන්ද කියලා හික්මිය යුතුයි කියලා භාග්‍යතුන්හන්සේ දේශනා කරපු පාඩිය සිංහල පරිවර්තනය කරලා තියෙනවා කියන්නේ. ඉතින් ඕක අපි පාලියට පරිවර්තනය කරද්දිත් අර විදිහම තමයි. ඊට පස්සේ මේ පද එහෙමයි මාරු වෙනවා. අපි සිංහලෙක දැන් අපි හුරු වෙලා තියෙන්නේ අපි කරන්නේ කොහොමද? මහණෙනි භික්කවේ එසේ වීනම් තේනහි මෙසේ ඒවං හික්මිය යුතුයි සික්කිතබ්බං. එහෙමනේ පරිවර්තනය කරන්නේ. ඒ වුණාට ඇත්තරම බුද්ධ දේශනාවේ ඕක තියෙන්නේ ඔහොම නෙවෙයි. තේනහි භික්කවේ ඒවං සික්කිතබ්බං. ඉතින් ඒක අපිට ඉතින් බලා ගන්න ඉතින් අපි තෙල දැනගෙන ඉන්න එපායේ. නේද? අපි ඒක දන්නවා නම් ඒ විදිහටම පරිවර්තනය කරන්න පුළුවන්. ඉතින් ඒකේ නිශ්චිතම රටා නෙවෙයි තියෙන්නේ. දැන් මේක කොතෙන්ද දෙන්න ඕන කියලා හැමෝම නිශ්චිත රටා නෙවෙයි තියෙන්නේ. ඒ නිසා ඉතින් අපි දැනට මේ විදිහට පරිවර්තනය කරගෙන යනවා තියෙන විදිහටම ඒ යටින් සිංහල වචනට යටින් පාලි වචනේ ලියලා පරිවර්තනය කරගෙන යනවා. ඊතෙන් වල තමයි සමහර ඒවා කිදි මම කිව්වේ අර මෙතන වුණාට දේශනාවේ ඉන්නේ මේ විදියයි කියලා සමහර ඒවා මම කිව්වා. ඉතින් ඊතෙන් අපි පස්සේ හිමීට දැනගන්න පුළුවන් කාලයක් යද්දි ඉතින් අපිත් ඉතින් ওই වගේ තමයි හිටියේ මුල් කාලේ. තේරෙන්නේ නැහැ ඉතින් අපිට අතරම දෙවෙනි පොත එහෙම කරගෙන යද්දි මේ අපේ පළවෙනි පොතේ මෙච්චර දැනීමක් තිබුණේ නැහැ. පළවෙනි පොත කරලා ඉතින් බොහොම අඩු දැනීමක් තිබුණේ දෙවෙනි පොත පටන් ගන්න කාලේ. ඊට පස්සේ දෙවෙනි පොතත් ඇත්තටම ඉවර කරලා ඊටත් පස්සේ තමයි යම් මට්ටමකට දැනීම හැදුනේ. බාලාවතාරි වගේ කලයින් පස්සේ. ඒක නිසා ඉතින් ඒ දැනීම එකවරම ඉතින් ගන්න බෑ. හැමීට ඉතින් ටික කාලයක් යද්දි ඒ ටික හොය වෙනවා. එකවර එහෙම මෙයා කරන්න ගියොත් ඒක පීඩාවක් වෙනවා. ඒ නිසා තමන්ට ඒ අහුවෙන ටික සාමාන්‍ය මට්ටමින් කරගෙන යමු. ඊට පස්සේ ඒ කියන්නේ මේ කම්මැලි වෙන්න කියන එක නෙවෙයි නේද? තමන්ට පුළුවන් උපරිමයෙන් ඒ උත්සාහයක් අරගෙන ඉතින් කරගෙන යනවා. ඊට පස්සේ පස්සේ අපිට ඉතිරි අඩුපාඩු ටික හදා ගන්න පුළුවන්. හරි. එහෙමනම් ඇති නේද? අපි ඊළඟ දවසේ අර වාක්‍යයක් කියලා ඒ විස්තර කතා කරගියම්. තව ඉතින් කරුණු ටිකක් කියන්න තිබුණා. ඒ ටිකත් අපි පස්සේ කියනවා. ව්‍යාකරණයට අදාළ කරුණු නෙවෙයි. එමනම් අභ්‍යාස දෙකම බලාගෙන ඉන්න දෙකම පුළුවන් වුණ දෙකම කෙසේ වෙතත් එකමාරක්වත් ඊළඟ දවසේ මේ ඔයයන් ඉරිද නැහැ. කියන්නේ නේ ඉරිද නැහැ. ඊළඟ බ්‍රහස්පතින්ද. ඒ නිසා පුළුවන් නේද දෙකම බලලා තියාගන්න. දෙකම බලලා තියාගන්න. දැන් අමාරු වචන අලුත් ඒවා එහෙම වුණම මේවා අනිත් පැත්තෙන් බලාගන්න හුරු කරගන්න ඕන. දැන් ශබ්දකෝෂ එහෙම අරගෙන ඒව පාවිච්චි කරන විදිය පොඩ්ඩක් හුරු කරගන්න. දෙකම ඉතින් ළඟ තිබ්බට කමන්නේ. මේ සුමංගල ශබ්දකෝෂයයි පොල්ලත් සන්නාංශගේ කුයි දෙකක් තියෙනවනේ. ඒ එක තියෙන වචන අනිත් එකේ නැහැ. ඒ විදියට ඉතින් දෙකම දෙකේම බලන්න ඕනේ. කියන්නේ එක වචනේ නැත්තම් අනිත් එකෙන් බලන්න. සමහර ඉතින් දෙකේම නැති ඒවා තියෙනවා. කියන්නේ පොඩි ශබ්දකෝෂ දෙකන්නේ සිංහලින් තියෙන තරම්
පොතක් තිබුණේ එක ලැබුවත් අපිට මේ කරන්න
දෙන්න
මුලින්ම
පොතක් නෙමෙයි ඇප්ලිකේෂන් එකක් නේ පොතක් නේ
කම්පියුටර්
එකේ ඩික්ෂනරි එකක් නේ
එහෙම විශ්ලේෂණය
කරනවා ඒත් ඒුණාට ඒකේ තර දෙකමනේ තියෙන්නේ අලුත් ඒවා නෑ හරි එහෙමනම් අදට අපි නවත්තමු නේද එහෙමනම් ඉතින් අද දවසෙත් අපි මේ රැස් කරගත්තු කුසල් ඒකාන්ත වශයෙන් අපේ යම් විදියක දුරු නොවුණු අඩු නොවුණු කෙලෙස් තියෙනවා නම් ඒව අඩු කරගෙන ඒ වගේම නොවැඩුණු ಗುಣධර්ම තියෙනවා නම් ඒ නොවැඩුණු ಗುಣධර්ම දිනු කරගෙන සීල සමාධි ප්‍රඥා ಗುಣධර්ම ශක්තිමත් කරගෙන ඉතාමත් මික්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.